ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sbs.com.au/sinhalese.
හොඳයි, එහෙමනම් අද වෙනකොට මේ පසුගිය සතිය පුරාම ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවුණු වෙනස්කම්, විශේෂතා සහ උණුසුම් සිදුවීම් මොනවාද? අපි සතියේ දේශපාලනික පුවත් විග්‍රහයෙන් ඒ සඳහා තොරතුරු හිවිදරව කරන්න අද දවසෙත් සඳුද දවසෙත් අපි සූදානම් සුපුරුදු ලෙසින්. ශ්‍රී ලංකාවේ සිට මේ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලෘක්ෂේ.
ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වුවා තැපැල් ඡන්දය ආරම්භ වන්නට කලින්. ඒ නිසා අපි එතනින් සාකච්ඡාව පටන් ගනිමු. මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙහි ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා ඔවුන්ගේ ඉදිරි දැක්ම පිළිබඳව යම් කිසි වූ දළ අවබෝධයක් ඡන්දදායකින්ට ලබාගත හැකිවන නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසවැදෑරුම් ප්‍රතිපත්තිය හෙළි දැක්වුණා සිකුරාද දවසේ. අපි එතනින්ම කතාව පටන් ගනිමු. මොකද මේක තමයි එළිදැක්වුණු පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශය. ප්‍රධාන දේශපාලන ධාරා පිළිබඳව කතා බහ කරද්දී මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන. එහිදී අපිට තියෙන සුවිශේෂතා විදිහට දැක ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ කාරණාද මනෝජ්?
පොදුලක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දසවැදෑරුම් ප්‍රතිපත්ති හැටියට තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කරලා තිබුණේ. ඔබ කිව්වාගේ පසුගිය 25 වෙනිදා මේක ජනගත කෙරුණා. විශේෂයෙන්ම පරිජනක යෙදවුමක් ලෙස මේක ඇත්තකක් විදිහට තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණේ. විශේෂයෙන්ම මෙවර තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ මැතිවරණ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොඩි නවීනත්වයක් එක්ක ඉදිරියට යනවා අපි දකිනවා. ඒ අනුව ප්‍රධාන කාරණා 10ක් දසවැදෑරුම් ප්‍රතිපත්තිය හැටියට තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණේ. පෞගී දිනවල කතා කරා වගේ සුරක්ෂිත රටක් වෙනුවෙන් ජාතික ආරක්ෂාවට මුල් තැන කියන කාරණය ප්‍රමුඛ කරගෙන තමයි ප්‍රතිපත්ති එළි දැක්වුණේ. අනුව මුලින්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවෙන්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන ලබා දෙන බව, ඒත් එක්කම මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඒ කියවෙනවා. පිරිසිදු රාජ්‍ය පාලනයක් පිළිබඳව කතා කරනවා. ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් පිළිබඳව පලදායි පුරවැසියෙක් සශ්‍රීක මානව සම්පතක් කියන පස්වන තේමාව එය. ඒත් එක්කම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසාර පරිසර කළමනාකරණය, විනයගරුක නීතිගරුක සහ ගුණාත්මක සමාජයක් ගොඩනැගීම කියන කරුණු 10 මත පදනම්ව තමයි දසවැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ විතරක් නෙමේ, මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේදී ඊට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය වගේම එළඹෙන ජනාධිපතිවරණය අලුත් ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට, මහා මැතිවරණයකට යාම සඳහා වන ජනමත විචාරණයක් හැටියටත් මේ ඡන්දය පාවිච්චි කරනවා කියන අදහස මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. ඒ අනුව දැන් අපි දන්නවා ව්‍යවස්ථාවේ බාධාවක් තියෙනවා. අවුරුදු 4 මාසයක් යනකම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විශ්වවිද්‍යාලයෙන් හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ ඡන්දයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා බවට පත්වනොතින් දැනට තියෙන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත්වනොත් එතනින් එහාට මහා ඡන්දයකට යාම සඳහා වන ජනමතයේ විමසීමක් හැටියටත් මේ පාවිච්චි කරනවා කියලා සඳහන් වුණා. ඒ අනුව මේ ඔස්සේ තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වුණේ දුර්ලක්ෂී.
හොඳයි, දැන් අපි මේ අවස්ථාවට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒ අදහස් දැක්වීමෙන් කොටසක් පමණක් මෙහිදී ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන. ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්ති විදිහට ඔහු ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති වලින් එක්තරා කොටසක් පමණක්. මොකද සම්පූර්ණ හඬපටේ ඉදිරිපත් කිරීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ සීමා සහිත කාල සීමාවත් එක්ක.
අද අප විසින් ජනගත කරන සෞභාග්‍ය දැක්ම නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී රාජ්‍ය පාලනය පිළිබඳ ආගමික සංකල්පයන්ට විශේෂ අවධානයක් යොමු කළ බව මම ඔබට කියන්නට කැමතියි. විශාල ජීවන බරකින් මිරිකී සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන පැකේජ අපි තව නොපෝ දිනකින් හඳුන්වා දෙනවා. දේශීය මෙන්ම ගෝලීය රැකියා වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් අපේ තරුණ තරුණියන්ට ලැබෙන ආකාරයට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ සමත් වන සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාල උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවශ්‍ය කරන ආයෝජනයන් මුල් වසරේම අපි සිදු කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. ඒ නිසා වර්තමාන බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කරනවා. රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා. වැට් බද්ද 8% දක්වා අපි අඩු කරනවා. ආගමික ස්ථාන මත පනවා ඇති බදු අපි අහෝසි කරනවා. වාහන සම්බන්ධයෙන් එක් සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති pay tax අපි අහෝසි කරනවා. කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය අපි සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. ආපදාවන්ටපත් ගොවි ජනතාවට සහනයක් ලෙස ඔවුන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන් කපා හැරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වැවිලි කම්කරු ජනතාවට රුපියල් 1000ක වැටුප ලබා දීමට අපි දැනටමත් එකඟ වී තිබෙනවා. කුඩා දරුවන් සිටින කාන්තාවන්ට යම්කිසි කාලයක් නිවසේ සිට රැකියාව කිරීමට ඇති අවස්ථා වැඩි කිරීමට අපි රාජ්‍ය හා පෞද්ගලික අංශය දිරිමත් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුළ අවසන් කරන්නට අපි කටයුතු කරනවා.
මීළඟ ප්‍රධාන ධාරාවේ දේශපාලන අංශය තමයි ජාතික ජන බලවේගය. අනුර සමග රට හැදෙන හැටි යනමයින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු දාට පහුවෙනිදා, ඒ කියන්නේ 26 වෙනිදා සෙනසුරාදා. දැන් ජාතික ජනබලවේගය පසුගිය කාලවකවානුවේදී පැවැත්වුණු මහජන හමුවලදී මනෝජ් අපි දැක්කා අලුත් කාරණා ජනතාවට අරගෙන එනවා. ටිකක් වෙනසක් අවශ්‍ය වෙන ජනතාවට අවශ්‍ය විය හැක්කේ මේවායි කියන කාරණා තමයි ඔවුන් ඉදිරියට අරන් එන්නට ජනතාවට විශේෂයෙන් කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ දරන්නේ. කොහොමද ඔවුන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයනුත් එවැනි වූ ගැම්මක් තිබුණාද මහ ජනතාවට අලුත් දෙයක් ඔවුන් කරනවායි කියන වගට?
විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා ඉන්න ජාතික ජන බලවේගය පැත්තෙන් කතා කරොතින් දැන් සති දෙකක පමණ කාලයක් තිස්සේ ඉඳලා කොටස් වශයෙන් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත්ුනේ. ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්තිය, ජාතික සමගිය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිය, එතකොට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, එතකොට ආර්ථික ප්‍රතිපත්තිය, තරුණ ප්‍රතිපත්තිය, මේ ආදී වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වලා පොදුවේ තනි ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට පසුගිය 26 වෙනිදා සෙනසුරාදා දවසේ කොළඹදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිද්ධ වුණා. එහිදී ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අවධානය යොමු කරනවා. ඔබ කිව්වා වගේ අනුර සමග රට හදන හැටි කියන තේමාව යටතේ තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුනේ. අවුරුදු 5කින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කිරීමට ජාතික ජන බලවේගය යෝජනා කරනවා. ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරනවා කියන එක එක කාරණයක්. විශේෂයෙන්ම මේ හිටපු ජනාධිපතිවරුන් දැන් අපි දැක්කා ජාතික ජන බලවේගය වර්තමාන ජනාධිපතිවරයා විශ්‍රාමයාමෙන් පසුව ඔහුට හිමිවන කාරණා සම්බන්ධයෙන් වාහන සහ නිල නිවාස සම්බන්ධයෙන් තර්කයක පැටලී ඉන්නවා. විශේෂයෙන් කැබිනට් මණ්ඩලයේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් වර්තමාන ජනාධිපතිවරයා ඔහුගේ නිවස වෙන් කර ගැනීම සිදු වුණා. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන් දැඩි විවේචනයක ඉන්නවා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලයේ 30කට සීමා කරනවා කියන කාරණේ ඔවුන් අවධානය යොමු කරනවා. ඒ අනුව ඔවුන් කියනවා රාජ්‍ය අමාත්‍යදුර සහ කැබිනට් නොවන අමාත්‍යදුර වැනි කිසිදු වර්ගයේ අමාත්‍යදුරයක් ආයෙමත් ඇති කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ කැබිනට් මණ්ඩලයේ 30යි, ඊට නියෝජ්‍ය ඇමතිවරු 30 දෙනෙක් ඉන්නවා, 60යි, එතනින් ඒක ඉවරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රටට ඔරොත්තු නොදෙන වාහන බලපත්‍ර කප්පාදු කරනවා කියලා ඔවුන් කියනවා. 2 කෝටි විතර ඔවුන්ට හම් වෙන බලපත්‍රය විකුණලා ඒ මුදල් ලබා ගන්නවා. ඒ හැරෙනම ඔවුන් වාහන ගන්න මේ සෑම මන්ත්‍රීවරයෙක්ම මේ බදු රහිත බලපත්‍රය පාවිච්චි කරන්නේ නැහැ කියන එක ඔවුන් සඳහන් කරනවා. ඒත් එක්කම ජනාධිපතිවරයාගේ වැල් ශීර්ෂය 90%කින් කප්පාදු කරන්න ඔවුන් යෝජනා කරනවා. ඒත් එක්කම රට පුරා ගොඩනගා තිබෙන ජනාධිපති මන්දිර ඒ ප්‍රදේශවලට උචිත වන විදිහට සංචාරක හෝටල් සංස්කෘතික මධ්‍යස්ථාන පුස්තකාල බවට පරිවර්තනය කරනවා කියලා තියෙනවා. ජනාධිපතිවරයාට විවිධ ප්‍රදේශවල ජනාධිපති මන්දිර නිර්මාණය කරලා තියෙනවා. මේ පුංචි රට ඇතුලේ එහෙම අවශ්‍යතාවයක් නැති බව තමයි ජාතික ජන බලවේගයේ අදහස. ඒත් එක්කම ඔවුන් මේ සොරකම් කර එක්රැස් කරලා තිබෙන සියලු මහජන ධනය මහජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා යලි පවර ගන්නවා කියලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ සඳහන් කරනවා. 26 වෙනිදා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලැබීමේ කටයුතු සිද්ධ වුණේ.
හොඳයි, ඒ අවස්ථාවට අනුර කුමාර දිසානායක මහතා එකතු කරපු අදහස් වලින් බිදක් දැන් අපි එකතු කරගන්න.
අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාටත් වළංගුයි. අවුරුදු පහක් හිටියාට පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හිමි වෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කරනවා. දෙක, හිටපු ජනාධිපතිවරු ඔවුන්ගේ ආර්යවන් පවා මහජනයාගෙන් නඩත්තු කිරීම නතර කරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා. රාජ්‍ය අමාත්‍ය ධූර, කැබිනට් නොවන අමාත්‍ය ධූර වැනි කිසිදු වර්ගයේ අමාත්‍ය ධූරයක් යළි ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට ඔරොත්තු නොදෙන වාහන බලපත්‍ර මේනියාවක් අපේ රටේ ගොඩනැගී තිබෙන. ඒ අපි කප්පාදු කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වඩා වැඩි. අප ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරන බවට සහතිකයක් දෙනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් රට පුරා ගොඩනගා තිබෙන මාලිගා ඒ සියල්ල ඒ මාලිගාවේ පිහිටා තිබෙන ස්ථානෙට උචිත වන පරිදි සංචාරක හෝටල්, සමහර විට සංස්කෘතික මධ්‍යස්ථාන, සමහර විට පුස්තකාල බවට පරිවර්තනය කරනවා. අපි ඔබට කියනවා මහජනගේ දීපවල හොරකම් කරලා එක්රැස් කරගන්න ලද සියලු ධනය යලි පවරා ගන්නවා මහජනතාවට ප්‍රතිලාභ දෙන විදියට. මහජන ආරක්ෂාව විසඳීම ජෙනරාල්ලගේ කාර්යභාරයක් නෙවෙයි. මේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම දේශපාලන කාර්යභාරයක්. කිසිදු ධන කොටසක් ඇතුළේ කිසිදු වර්ගයේ අන්තවාදයක් ගොඩනැගීමට අපි ඉඩ නොදෙන බවට සහතික කරනවා.
මීළඟට අපි අවධානය යොමු කරමු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඉදිරිපත් වූ ලස්සන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව. ඔහු තාම ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිල වශයෙන් එළිදක්වලා නැහැ මනෝජ්. දැන් ජනතාව තුළ යම් කිසිවූ කතිකාවතක් සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ යම් කිසිවූ කතාබහක් තියෙනවා අපි දකිනවා. ඇයි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම පමා කරන්නේ? ඔහු අනිකුත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ නිරීක්ෂණය කොට තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවාද කියන කාරණාව අපිට ඇහෙන කාරණාවක්. ඉතින් මේ වගේ කතත් එක්ක අපිට බැලුවාම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පැත්තෙන් ගත්තහම මේක ප්‍රමාද වෙන්නේ ඇයි කියන කාරණාවට හේතු හොයාගන්න පුළුවන් වෙනවාද?
ඔව්, මුලින්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නොවැම්බර් මාසයේ පළමු වෙනිදා එළිදක්වන්න තීරණයක් තිබුණා. නමුත් අපි දැක්කා තැපැල් ඡන්දයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රධාන දේශපාලන ධාරාවන් තුන විශේෂයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වලා තිබුණේ නැහැ. ඒ හින්දා රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු නියෝජනය කරන වෘත්තීය සමිති ඉල්ලීමක් කළා තමන්ගේ තැපැල් ඡන්දයට යන කලින්. මේ මාසේ 31 වෙනිදා සහ නොවැම්බර් 1 වෙනිදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ හින්දා මේ තැපැල් ඡන්දයට යොමු වෙන කලින් රාජ්‍ය සේවකයන් ඡන්දය ලබා දීම සඳහා වන ප්‍රතිපත්ති මොනවද කියලා දැනගන්න ප්‍රතිපත්ති ප්‍රකාශයන් නිලදක්වන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාගේ සංක්ෂිප්ත ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මාසේ 30 වෙනිදා තැපැල් ඡන්දයට කලින් එළිදක්වලා තැපැල් ඡන්දයට පසුව පොතක් විදිහට දැකගන්න දැනගන්න හැකියාව ලැබේවි.
ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණය සඳහා තවත් දින 15ක වගේ කාලයක් තමයි තියෙන්නේ. අද සිට අපි හරියටම දින ගණන් කළොත් දැන් අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී මේ ඉදිරිපත් වන අපේක්ෂකවරුන්ගේ වත්කම් පිළිබඳව යම් කිසි වූ කතාබහක් නිර්මාණය වෙලා තිබුණා. වත්කම් බැරකම් නිරවද්‍යව හෙළිදරව් කළ යුතුයි ඡන්දයට කලින් කියන කාරණාව බොහෝ ලිසින් කතාබහ වුණු කාරණාවක්. දැන් අපිට ආරංචි වෙනවා මනෝජ්, මේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීලා තියෙනවා ඇතැම් අපේක්ෂකින්, ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකින් තාමත් මේ සම්බන්ධයෙන් යම් කිසි වූ සඳහන් කිරීමක් සිදු කළා නැහැ කියලා මැතිවරණ කොමිසමට. කවුද ඒ පුද්ගලයන්?
ඔව්, දැන් අපි දන්නවා මෙවර ජනාධිපතිවරණට අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉදිරිපත් වෙනවා. වඩා සාධනීය කාරණය මේ 35 දෙනාගෙන් 29 දෙනෙක්ම මේ වන විට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීලා තියෙනවා. ඒ බව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරනවා. එතකොට ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයින් මේවා ලබා දීලා දුමින්දනාගමුව, අශෝක වඩිගමංගාව ඇතුළු අපේක්ෂකයින් 6 දෙනෙක් මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීලා නැහැ කියලා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මෙවර ඔවුන් ටිකක් වැඩිපුර මේ කාරණේ මතු කර දැක්වුවා. චන්දිර කලින් බස්ගම්බරකම් ප්‍රකාශ ලබා දීම අනිවාර්ය බව, වෙනදා වගේ පසුගාමී තත්ත්වයක් නැතුව මේ 35 දෙනාගෙන්ම 29 දෙනෙක් ලබා දීම කැපිපෙන්න සිදුවීමක්, සෙසු අයත් චන්දිර කලින් ලබා දෙවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. 29 දෙනෙක් ලබා දුන්න බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මම මෙතනටම එකතු කරන්න කැමති දිල්ලුක්ෂ මේ ඡන්ද පෙට්ටිය ගැනත් ලොකු සංවාදයක් තිබෙනවානේ. මෙවර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියන විදිහට දැන් 16 නම් ඡන්ද තියන්නේ, සාමාන්‍යයෙන් 17 දවල් 17 හවස් වෙද්දී සමස්ත මැතිවරණ ප්‍රතිඵලය ලබා දීලා ඉවර කරන්න පුළුවන්. නමුත් මෙවර 18 වෙනිදා 3 දිනේ දක්වා මැතිවරණ ප්‍රතිඵල ලබා දීලා අවසාන ප්‍රතිඵලය නිකුත් කරන කාර්යය දිග්ගැස්සේ කියලා සඳහන් වෙනවා. විශේෂයෙන් ඡන්දය ගණන් කිරීමේ කටයුත්තම පරක්කුවේ කියලා විශාල ඡන්ද පත්‍රිකාවක්, අඩි 2ක් දිග ඡන්ද පත්‍රිකාවක් මේ ඡන්ද පත්‍රිකාව. ඉතින් ඡන්ද පෙට්ටිය සම්බන්ධෙත් යම් කතිකාවක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අනුව මේක ප්ලාස්ටික් පෙට්ටියක් ගන්නවද ලී පෙට්ටියක් ගන්නවද කියලා සංවාදයක් තිබුණා. නමුත් ප්ලාස්ටික් පෙට්ටි ලබා ගැනීමේදී වැයවන මුදල පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. ඒ අනුව හාඩ් බෝඩ් වලින් සකස් කරපු ඡන්ද පෙට්ටි 10,000ක් යොදා ගන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා. ඒ අනුව මෙච්චර කල් අපි ශ්‍රී ලංකාවේදී පාවිච්චි කරේ ලී වලින් සකස් කරපු ඡන්ද පෙට්ටියක්. එතකොට මේ ඡන්ද පෙට්ටිය භාවිතා කිරීමේ අම්මාකාරයකින් සීමා කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඡන්ද පෙට්ටි 400කට අඩු ප්‍රමාණයක් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ලී පෙට්ටි යොමු කරන්න තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම උතුරු නැගෙනහිර, උතුරු මැද කියන පළාත්වල ඡන්ද මධ්‍යස්ථානවලට මීට කලින් මිලදී අරගෙන තිබුණු ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගන්න මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තිබෙනවා. ඇත්තටම මේ ඡන්ද පෙට්ටියම යම් සංවාදයකට ලක්වන කාරණයක් වෙලා තිබුණා පෞගිය කාලේ ශ්‍රී ලංකාව ඇතුළේදී. මේ සම්බන්ධයෙන් වන අවසාන තීරණයයි මැතිවරණ කොමිෂන් සභාව ඔය ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්‍රධාන විදිහට ලී පෙට්ටි මේ හාඩ් බෝඩ් වලින් සකස් කරපු පෙට්ටියක් පාවිච්චි කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ.
දැන් පසුගිය කාලවකවානුවේදී මතුවුණු තවත් කතාබහක් තියෙනවා මනෝජ්. ඒ තමයි දැන් ජනාධිපතිවරණයෙන් පස්සේ පවතින ආණ්ඩුව යටතේ එයට සම්බන්ධ වන අපේක්ෂකයෙක් ජනාධිපතිවරයා විදිහට තේරුණේ නැත්නම් බොහෝ දුරට ඒ පත්වන ජනාධිපතිවරණ අපේක්ෂකයාට අදාළ පක්ෂයට වැඩි බරක් තියෙනවායි කියලා මීළඟ මහමැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගන්නට. ඒක සාමාන්‍යයෙන් ලාංකීය දේශපාලනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳව ගත්තහම ප්‍රකටව කැපී පෙනෙන සිදුවීමක්. එක්තරා අවස්ථාවකදී හැර අපි දැක්කා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්න කාලේදී UNP රජයක් දිනුවා 2002 වසරේදී. කලාතුරකින් සිදුවන දෙයක් ඇරෙන්නට බොහෝ වෙලාවට පවතින ආණ්ඩුවේම ජනාධිපතිවරණ අපේක්ෂකයා පත්ුනේ නැත්නම් බොහෝ වෙලාවට ආණ්ඩුව පෙරලෙන්නට ඉඩක් තියෙනවා කියන කතාබහ තමයි තියෙන්නේ. දැන් ওই කතාබහ මූලික කරගෙන ඉදිරිපත් වීමට නියමිත අයවැය වෙනුවට අතුරු සම්මත අයවැයක් සම්මත කරගෙන මීළඟ මහමැතිවරණය තෙක් රජයේ වියදම් සිදු කරන්නට මේ යම් කිසි එකඟතාවක් ඇති වෙලා තිබුණා අපි දැක්ක පසුගිය කාලවක වනුවේදී. මේ අතුරු සම්මත අයවැය ගිණුම පාර්ලිමේන්තුව රට ඉදිරිපත් වුණා. මා කැමති එතනදී සිදු වුණු සුවිශේෂතා පිළිබඳව මීළඟට කතා බහ කරන්න.
ඔව්, සාමාන්‍යයෙන් මේ නොවැම්බර් මාසයේ විතර වෙනකොට ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් මෙවර ඒ ඉදිරිපත් නොකරන බව රජයේ පාර්ශ්වය සඳහන් වුණා. ඒකට හේතුව දැන් අලුත් ජනාධිපතිවරයෙක් තේරීපත් වෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා මේ මැතිවරණට ඉදිරිපත් වෙලක් නැහැ. එතකොට වර්තමාන ආණ්ඩුව නියෝජනය කරලා අගමැතිවරයා මේ මැතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා මැතිවරණට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ කරුණු සලකා බලලා අලුත් ජනාධිපතිවරයෙක් ඉදිරිපත් වුණාට පස්සේ නැවුම් අයවයක් ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුකූල වෙන විදිහට සකස් කරගන්න ඉඩ තියලා මේ වසරේ විසර්ජන පනත අයවැය වෙනුවට ඉදිරි මාස 4ක කාලයක් සඳහා රජයේ වේදම් වෙනුවෙන් අතුරු සම්මත කිරීමක් ඉදිරිපත් කරා පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවට මුදල් ලැබතවරයා. ඔහු සඳහන් කළේ රටේ ආර්ථිකය වෙනුවෙන් ඉටු කරන්න ඕන වැදගත් කාර්ය කිහිපයක් තමන් ආණ්ඩුවට පැවරලා තියෙනවා. අතුරු සම්මත කිරීමකින් මාස 4ක් සඳහා මුදල් වෙන් කරගෙන පස්සේ අයවැයක් ඉදිරිපත් කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. මේ අතුරු සම්මත ගිණුමට පක්ෂව ඡන්ද 102ක් හම්බුණා, විපක්ෂව ඡන්ද 6ක් විතරයි හම්බ වුණේ. එක්සත් ජාතික පෙරමුණත් විමල ජාතික සන්ධානයත් මේ පනතට පක්ෂව ඡන්දේ පාවිච්චි කරා. ජනතා විමුක්ති පෙරමුණ මේ අතුරු සම්මත ගිණුමට එරෙහිවයි ඡන්දේ ප්‍රකාශ කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කවුරුත් මේ ඡන්දේ විමසන අවස්ථාවේ සභා ගර්භයේ හිටියේ නැහැ. එළඹෙන වසරේ මුල් මාස 4 සඳහා රජයේ අපේක්ෂිත වියදම විදියට රුපියල් බිලියන 1474 මුදල් අමාත්‍යවරයා අස්තමීපු කරලා අතුරු සම්මත දිනමක් විදිහට පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා. විශේෂයෙන් එක්සත් ජනතා නිදහස් සඳහන මන්ත්‍රීවරු සභාගර්භයේ නොසිටියත් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මේ අතුරු සම්මත කිරීමට විපක්ෂය ඡන්දය දුන්නු එකම කණ්ඩායම පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමු කරා මේ පළමු මාස හතරට වෙන් කරපු අතුරු සම්මත ගිණුමේ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 2405ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව මෙමකින් රුපියල් කෝටි 2ක මුදලක් එක දවසකට ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන වශයෙන්ම මතු කරපු කාරණේ තමයි අපේ රටේ ලක්ෂ 90ක් ජනතාව දවසක ආදායම රුපියල් 360ට අඩුයි කියලා අග්‍රාමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා තිබුණා. එමනම් මේ මෙච්චර මුදලක් ජනාධිපතිවරයාගේ වැයශීර්ෂයට වෙන් කිරීමේ අරමුණ කුමක්ද කියන එක ප්‍රශ්නයක් කියලා ජනතා විමුක්ති පෙරමුණ තර්ක කරා. ඒත් එක්කම ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන්න කියලා අධිසුඛෝපභෝගී වාහන දෙකක් මිලට ගන්න කෝටි 10කට අධික මුදලක් පරිපූර්ණ කැස්සමෙන්තුවකින් ලබා ගත්තා. ඒත් එක්කම අමාත්‍යවරුන් 3 දෙනෙක්ගේ නිවාස 3ක් එකතු කරලා කොළඹ පැජට් පාරේ ගියක් හදලා තියෙනවා කෝටි 800ක වියදමින්. එතකොට කැබිනට් පත්‍රිකාවක්ම මුදල් අමාත්‍යවරයා දාලා ජනාධිපතිවරයාට මේ ගේ පවරා දීමත් ගැටලු සහගතයි කියලා ජනතා විමුක්ති පෙරමුණ තර්කයක් මතු කරා. ජනාධිපතිවරයා තාමත් ස්වාධීන වෙන්නේ, නමුත් නොවැම්බර් මාසේ මැදවින් වෙද්දි කන්දට කලින් යම් විදිහට එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායමට වාසිදායක ආකාරයෙන් හැසිරේවි කියන පොරොන්දුවක් මත ලබා දුන්නු වරප්‍රසාදද මේවා කියලා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී තර්කයක් මතු කරා. මුදල් ඇමතිවරයා විදිහට මංගල සම්බුදුර ඇමතිවරයා කිව්වේ ව්‍යවස්ථාව අනුව වෙන් කරලා තියෙන දේවල් ලබා දුන්න හැරෙන්න ඊට පිට දේවල් ලබා දුන්නේ නැහැ. එහෙම දුන්න නම් දැනට ඔහුට ලබා දීලා තියෙන STF ආරක්ෂාව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒක තමයි අලුත් දෙයක් විදිහට දුන්නේ. මම දතුව ගෙවල් වාහන ලබා දීමේ කටයුත්ත සාමාන්‍ය ව්‍යවස්ථාවට අනුකූලව තමයි ලබා දුන්නේ කියලා මංගල සම්බුදුර මුදල් ඇමතිවරයා සඳහන් කරා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයකින් මතු කරේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දෙනවනම් ඒ සම්බන්ධයෙන් යම් විගණනයක් තියෙන්න ඕනේ, මොන වටිනාකමකින් යුක්ත මොන වගේ නිවසක්ද ලබා දෙන්නේ කියලා. එහෙම විගණනයක්වත් නැතුවයි මෙතරම් විශාල වටිනාකමක් සහිත නිවසක් ජනාධිපතිවරයා විශ්‍රාම යන කලින්ම ඔහුට විශ්‍රාම ගියට පස්සේ පාවිච්චි කරන්න වෙන් කරලා දුන්නේ කියලා ජනතා විමුක්ති පෙරමුණ මතු කරා පාර්ලිමේන්තුවේදී. දිලෘක්ෂේ
ගෙවිලකේ සතියේ ශ්‍රී ලංකේ දේශපාලනයේ තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. අපි දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකට ගමන් කිරීමේ ඒ ප්‍රයාමයේ සම්බන්ධ වන කටයුතු පසුගිය කාලවකවානුවේදී සූදානම් වෙමින් සැකසෙමින් පැවතුණා. ඒ සම්බන්ධව අලුත් ආරංචියක් අපිට වාර්තා වෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය, මේ දෙක එකට එකතු වෙලා හදන පොදු සන්ධානයේ යම් කිසි වූ ආරම්භක පියවරක් තැබීමට බොහොම නුදුරු කාලයේදී සූදානම් කියලා දෙගොල්ලොම මේ ගිවිසුම් යෝජනා කරමින් හිටියා. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සැකසීම ආරම්භ වීම හා සම්බන්ධව සැකසෙමින් පවතින වාතාවරණය කොහොමද මනෝජ්?
ඔව්, මේ 31 වෙනිදා මේ අලුත් සන්ධානය සඳහා වන ගිවිසුම් මත්සන් කරන්න නියමිතයි. ඒක බොහෝ දුරට 31 වෙනිදා බැරි වුණොත් පළවෙනිදා සිද්ධ කරනවා කියලා ආරංචියකුත් තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පිටුවීම සඳහා වන එකඟතාව ඒ අනුව පුටුව ලකුණෙන් ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සන්ධානයේ වටා ගොඩ නැගිලා ඉන්න ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එකතු වෙලා ඉන්න පක්ෂ 15ක් පමණ සන්ධානයට අත්සන් කරනවා. ඒකෙන් පක්ෂ 9ක්ව පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ, මහජනක්ෂත් පෙරමුණ, ශ්‍රී ලංකා ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළවුරුමය, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජය, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඉතිරි සංවිධාන මේ පක්ෂ අතර තියෙනවා. මේ කණ්ඩායම තමයි කිසිමට අත්සන් කරන්නේ. තනතුරු බෙදා ගැනීම පිළිබඳව යම් ගැටලුවක් තිබුණා. ඒ අනුව මේ සන්ධානයේ විධායක සභාවේ බලයෙන් 51% පොදු ජන පෙරමුණට ලබා දීලා, 31% ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීලා, ඉතිරියයි සේසු පක්ෂ අතර බෙදී යන්න නියමිත වෙලා තියෙන්නේ. සන්ධානයේ සමනායකයෝ දෙන්නේයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ නායකයා. මේ නිසා දෙදෙනා සමතැන තියන්න මේ පක්ෂ දෙක එකතු වෙලා තියෙනවා. මහලේ කම්තුරේ පොදු ජන පෙරමුණට හිමි වෙනවා. ජාතික සංවිධායක තුරේ සහ නියෝජ්‍ය මහලේ කම්තුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනවා. සභාපති දුරේට දිනේෂ් ගුණවර්ධන මහත්මයා බොහෝ දුරට පත් වෙන ඉඩ තිබෙනවා කියලා වාර්තා වෙනවා. උපසභාපති දුර, උපලේකම් දුර කීපයක් කවුල්පාර අනිත් පක්ෂ අතර බෙදලා යන්නත් නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ මේ සඳහා වන මේ එකඟතාව 31 වෙනිදා හෝ පළවෙනිදා අත්සන් කරයි කියන බලාපොරොත්තු වෙයි තියෙන්නේ. මීට කලින් ඔවුන් අතර ජිවිසුම් දෙකක් අත්සන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොට්ටුවත් අතර එක ජිවිසුමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතර එක ජිවිසුමක්. මේ ආදී වශයෙන් ජිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. ඔවුන් යෝජනා කරගත්ත තුන්වෙනි ජිවිසුමයි මේ 31 වෙනිදා බොහෝ දුරට අත්සන් කරන්න නියමිතව තිබෙන්නේ. ඉදිරියේ වැටිවර්ණය සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම වෙනුවෙන්
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර ඔය ආකාරයෙන් මේ සංධානගත වීම සඳහා කටයුතු සැකසෙමින් තියෙන අතර වාරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්න යන්නේ? මේක මේ මේක දෙකට කැඩීමේ ව්‍යාපාරයක්ද මේ සිද්ධ වෙන්න යන්නේ කියන චෝදනාවත් අපිට ඇහෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින්ම මතුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීම පිළිබඳව වන සංවිධානයකුත් පිහිටුවා ගත පසුගිය කාලවකවානුවේදී. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීම පිළිබඳ සංවිධානය කුමාර වෙල්ගම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ුණා පසුගිය සතියේදී එතනදී ඔවුන් අවධානයට ලක් කළ කාරණා මොනවාද?
ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහයෝගය දෙන්න තීරණය කරා. එතන සමහරු පොහොට්ටුවට ඡන්දය දෙන්න බෑ කියලා සාකච්ඡාවක් ගියා. ඒ අනුව මේ පොහොට්ටුවට ඡන්දය දෙන්න බෑ කියන පිටිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය බිහි කරන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ මේ වෙනුවට නායකත්වය ලබා දීලා තියෙන කුමාර වෙල්ගම මහත්මයාට ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුණා. චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය තව දින කිහිපයකින් ඇගේ ලන්ඩන් සංචාරය නිමා කරලා එංගලන්තයේ ඉඳලා ලංකාවට එන්න නියමිතයි. ඊට පස්සේ විශේෂ සමුළුවක් යඳවන්නත් බලාපොරොත්තු වෙනවා. අවසානයේ මේ කණ්ඩායම් දෙක අවබෝධතා කිවිසුමකට අත්සන් කළා. ඔවුන් සන්ධානගත වුණා. මේ සන්ධානගත වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවය පොදුජන පෙරමුණට දැඩිව දැනෙන බව අපිට දකින්න ලැබුණා. බැසිල් රාජපක්ෂ මහත්මයා වෙනම සාකච්ඡා කරා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සාකච්ඡා කරා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සාකච්ඡා කරලා අවසාන වශයෙන් කේවල් කිරීම රැසක් නැති මේ කණ්ඩායම් දෙක එකතුණා. ඒ වුණා ඒ මත බරණ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෞගේ කාලේ ඔවුන්ගේ තියෙන ජනමතය යම් ආකාරයෙන් ඒකරාශී කරගෙන ආවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොතරම් බාධක මැද්දේ වුණත් කියන කාරණේ අපිට පේන්න තිබුණු ප්‍රශ්නයක්. අපිට තනියෙන් පුළුවන්ගේ පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබ ගැනීම අන්තිම කාලේ අත්‍යවශ්‍ය කරුණක් විදිහට සැලකුවා. එමනම් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ බලාපොරොත්තුව මොකද්ද කියලා සංවාදයක් තිබුණා. ඒ අනුව මේ සුරැකීමේ කණ්ඩායම අවසානයේ ගිහිල්ලා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකය සයිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය ලබා දෙන්න උත්සාහ කරන්න කියලා තර්කයක් මතුවලා තිබෙනවා. ඉතින් මේ යහපාලන ආණ්ඩුවත් සමග එකතු වෙලා ටිකක් වැඩිපුර කටයුතු කරා චන්දිකා කුමාරතුංග මහත්මිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ චෝදනාවකුත් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිල්ල හේතු කරනකේ ප්‍රධාන වමනාව තියෙන්නේ චන්දිකා මැතිනියට කියලා. අර මේ සුරකීමේ සංවිධානය එකතු වෙච්ච රැස්වීමේ කුමාර වෙල්ගම් මහත්මයාට තමන් කිසිසේත් පොත්වල ඡන්ද දෙන්නේ නැහැ කියලා. නමුත් තමන් ඡන්ද දෙන්නේ කාටද කියලා ප්‍රසිද්ධිය කියන්නේ නැහැ කියලා තිබුණා. එතනත් පොඩි ව්‍යංගාර්ථයක් මතු කරමින් යම් තර්කයක් ගොඩනගනවා අපි දැක්කා. මේ කියන්නේ හොරෙන් හංසයාට ඡන්ද දෙන්නද මේ සූදානම් වෙන්නේ කියලා. ඉතින් මේ සියල්ලත් එක්ක අපිට ඉදිරියේදී බලන්න පුළුවන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානයේ අවසාන ප්‍රතිඵලය, මේ ගොඩනැගීමේ අවසාන ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා දැනට සාකච්ඡා වෙමින් තිබෙන තත්ත්වය තමයි ඔය අපි දැන් කතා කරපු කාරණේ දිරුක්ෂි.
හොඳයි, අද සාකච්ඡාව අවසන් කරන්නට මං කතා බහ කිරීම සඳහා තෝරා ගන්නවා පසුගිය සතියේදී ප්‍රමුඛයෙන්ම දේශපාලනික වශයෙන් නොවුනත් ප්‍රධානතම කාරණාවක් බවට පත්වලා තිබුණු අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු පාස්කු දින ප්‍රහාරය වන සම්බන්ධ විමර්ශන වාර්තාවේ කරුණු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව එළි දැක්වුවා. මේ වාර්තාවෙන් ඇතැම් පුද්ගලයන් වගක විය යුතු බවට නිශ්චිතවම කරුණු සඳහන් කරලා තිබුණා. ඊට අමතරව තවත් අංශ ගණනාවක් කෙරෙහිම සැලකිල්ලක් දක්වමින් නිර්දේශ ඉදිරිපත් කළ තිබුණා මේ අවසන් වාර්තාවෙන්. සංක්ෂිප්තව ඒ සම්බන්ධවත් ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන්න පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව පත්‍රයේ කතානායක කරු ජයසූරිය මහත්මයා ඒ අනුව මේ අවසන් වාර්තාව පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂ කාරක සභාවේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා තමයි මේ ඉදිරිපත් කිරීම කරේ. 60 දෙනෙකුට ආසන්න පිරිසකින් සාක්ෂි ලබා ගත්තා. කොමුණස් මේ පිටු 200කින් සමන්විත වාර්තාවේ අරෝබක් කියවාගේ ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන වගකීම රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ සතු වෙනවා. අනෙක් අයත් තමන්ගේ වගකීම් හරියට ඉටු කරන්න අපෝසත් වෙලා කියලා වාර්තාවේ දැක්වෙනවා. ජනාධිපතිවරයා, ග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක රාජ්‍ය මාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යංශය, පොලිස්පතිවරයා නිදිපත දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හා පුද්ගලයන් ගණනාවක් තමන්ගේ වගකීම් පැහැර හැරලා කියලා ලයිස්තු ගත කරලම මේ වර්තාවේ දක්වලා තියෙනවා. මේ එතකොට බුද්ධ්‍යංශයට තමයි ප්‍රධාන වගකීම පවරලා තිබෙන්නේ. ඔවුන්ගේ මඳහැරීම කියන කාරණය මේ වර්තාවේ සටහන් වෙනවා. නගනීර ජනතාව අන්තවාදයට යොමු කිරීමට වහබ්වාදයේ සහ අරාබිකරණය හේතු වෙලා තියෙනවා. ඒකට හිටපු ආණ්ඩුකාර එනගනීර පළාතේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා වගේ කියන්න ඕන කියලා වර්තාවේ සටහන් වෙලා තියෙනවා. ව්‍යවස්ථා අර්බුදය වගේ උත්සන්න කරලා තියෙන කාරණා පහුගිය වසර ඇතුලේ පැහැදිලිව පේන්න තිබුණා. ආණ්ඩුවේ බෙදීම් ප්‍රහාරය වළක්වා ගන්න නොහැකි වෙන්න හේතුවක් මෙවැනි කාරණා මේ වර්තාවෙන් දක්වලා තිබුණා. කොමුනට් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුරුවර්ධන මේ මැතිවරණට කලින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලලා තියෙනවා. ඒ විවාදය ලබා දෙන්න සූදානම් කියලා කිරියල්ල මන්ත්‍රීවරයා සඳහන් කරා. හැබැයි අතුරු සම්මත කිරීම සම්මත වීමෙන් පස්සේ පාර්ලිමේන්තුව ලබන ජනවාරි වෙනකන් කල් තැබුවා. එහෙමනම් විශේෂ පාර්ලිමේන්තු කැඳවීමක් සිද්ධ කරලා මේ විවාදය ලබා දෙන්න අවශ්‍යයි. ජනවාරි පාර්ලිමේන්තුව රැස් වුණාට නොවැම්බර් 16 මැතිවරණය තියලා ඉවර වෙනවා. ඉතින් අපි බලමු ඒ සඳහා පාර්ලිමේන්තුවේ ලැබෙන ඉඩ කඩ කොයි ආකාරයෙන්ද කියලා.
මනෝජ් සූතිවන්ත වෙනවා ගිවිලගේ සතියේ ශ්‍රී ලංකේ දේශපාලනයේ සුවිශේෂතා සමාලෝචනයට. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උරුතියවලා ශ්‍රී ලංකාවේ සිට අපිට තොරතුරු වාර්තා කරන්න සිදු කළේ සුපුරුදු ලෙසින්. එමනම් මනෝජ් ආයුබෝවන්. ලබන සති සඳුදා අපි නැවතත් හමු වෙනවා. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.